නිවේදනයයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් 20-23 ඔක්තෝබර් 4, 6, 17 සහ 18 දින යන්නේ මා විසින් නිවේදනය කරන ලද පෙත්සම් 45ට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තමි. 20-23 ඔක්තෝබර් 19 වන බ්‍රහස්පතින්දා එනම් අද දින පූර්වභාගයේ 11ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් සහ ඒ අවසන් වූ වහාම තීරීම්කාරක සභාවේ රැස්වීමක් කාර්යක සභා කාමර දෙකෙහිදී පැවැත්වීමට නියමිත බැවින් අදාළ රැස්වීම සඳහා පැමිණ සහභාගී වන සියලු සමාජික මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විධානගාධිපතිවරයාගේ වාර්තාවේ 8 වැනි කාණ්ඩයේ බහලුම්ගත ජංගම ඩීසල් විදුලි ජනක යන්ත්‍ර මිලදී ගැනීමේ කාර්ය සාධනය සම්බන්ධ විගණන වාර්තාවේ 4 වන කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා,
ඒකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා.
ශ්‍රී ලංකා සභානායකතුමාට තියෙනවා තව කොටසක්.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාව ප්‍රකාරයෙන් 2003 වර්ෂයේ ජනවාරි සිට ජූලි දක්වා කාල පරිච්ඡේදය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමුවෙනි වාර්තාව මම ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ
වාර්තා ඉදිරිපත් කරනවා. කාර්ක සභාවට අරිනවා. කිසිම ඒ වාර්තාව ගැන පරික්ෂණයක් වෙන්නේ නැහැ. සමහර වාර්තා අවුරුදු ගණන් දැන් උදාහරණයක් වශයෙන් මේ කෝපයකේ සීටි බදු වංචාවක් 16 බිලියන් කෝටි 16,000. ඉතින් මේ වගේ වාර්තා ගණනාවක් තියෙනවා. කිසිම පසයාමක් නැහැ. ඉතින් එක වැඩක් නැහැ. ඇත්ත වශයෙන් මේවා ඔඩිටරි ජෙනරල් හුඟක් මහන්සියලා මේවා ඉදිරිපත් කරනවා. නමුත් කිසිම පසු විමරක් නැත්. සමහරව අවුරුදු ගණන් ඒ කාර්ක සභාවල රත් වෙනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජයේ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) ව්‍යවස්ථාපකාරව 20-23 වර්ෂයේ ජනවාරි සිට ජූලි දක්වා කාල පරිච්ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන මුතුමා.
කරු කතානායකතුමනි, 1979 අංක 60 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පන්තියේ දෙවැනි වගන්තියේ ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලනුව 2023 ඔක්තෝබර් 17 වෙනි දින ඇති අංක 23.57 අධීත බිඳුව ඇති දරන විශේෂ කැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
කරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන පිළිබඳව අංශික අධීක්ෂණ කාර්ක සභාවිත යොමුකලිතය යෝජනා කරමින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පන්තියේ 25 ආවගන්තිය සමග කිවිය යුතු 27(1) ආවගන්තිය යටතේ හොරයිසන් කොලෙජ් ඔෆ් බිස්නස් ඇන් ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතන විසින් ප්‍රදානය කරන තොරතුරු තාක්ෂණ පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සහ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ගැරන්ටි ලිමිටඩ් ස්ලිට් ආයතනයේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදර ලද 2023 ජූලි 12 වෙනි දිනැති අංක 23.40 41 දරන අතිශේෂ කැසපත්‍ය පල කරන ලද නියමයක්. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 වගන්ති යටතේ කිවිය යුතු 27(1) වගන්ති යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනයේ විසින් ප්‍රදානය කරන පෝෂණ හා සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී කෞරව ශ්‍රී ලංකා වරලත් ජනකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් ප්‍රධානය කරන ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳව කර්මණාකාරවේදී ගෞරව සහ ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳව කර්මණාකාරවේදී උපාධි සහ රොයල් ඉන්ස්ටිටියුට් ඔෆ් කලම්බෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රධානය කරන ජෛව වෛද්‍ය විද්‍යා පිළිබඳව විද්‍යාවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදර ලද 2023 ජූලි 17 දිනැති අංක 23.41 අධීත බිඳුව 8 දරන අතිශේෂ කැසපත්‍ය පළ කර ලද නියමයන්, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්තිය සමග කිවිය යුතු 27(1) ආවගන්තිය යටතේ සීගල් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කර ලද කාර්යෝපාය සහ සැපයුම් දාම කල්මනාකර පිළිබඳ ව්‍යාපාර කල්මනාකාරවේදී කවුරු පාදි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සාධන ලදුව 2023 ජූලි 25 දිනදී අංක 2342 අධික 16 දරන අතිවිශේෂ ගැසපත්තේ පල් කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්තියට සමග කිව යුතු 27 ආවගන්තිය යටතේ බෙනඩික්ස් 16 කතලික් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩුකේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ විසින් ප්‍රදානය කරන ගිණුම් කරණය හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර කර්මනාකමේ ගෞරවපූර්ව ළමාවිය අධ්‍යාපන පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධි සහ සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදාන කරන ක්‍රීඩා ශාරීරික අධ්‍යාපන පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව සහ අලීකරණ පිළිබඳ ව්‍යාපාර කර්මනාකාරවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාධන ලද 2023 ජූලි 31 දිනකී අංක 2373 අධික 0.3 දරන අතිශේෂ ගැසපත්‍රය පල කර ලද නියමයන් සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්තිය සමග කිව යුතු 27 ආවගන්තිය යටතේ සීමා සහිත කාටිසු හලිෂ් අඩ්වාන්ස් මෙඩිකල් කොලෙජ් පෞද්ගලික සමාගම KIU සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාධන ලද 2023 අගෝස්තු 15 වෙනි දිනදී අංක 2345 අධික 35 දරන අතිශේෂ ගැසපත්‍රය පල කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. කාටිසු හයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි කියලා මේක පෞද්ගලික.
ඉලා බෙතුමා කිව්වා දැන් මම අහන්න කැමති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම රජයේ ප්‍රතිපත්තියක්ද කියලා.
මේක අනුමැතිය දීලා තියෙන එක.
ඒ කියන්නේ ඒක තමයි ඒක
දැන් 24
කට ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය කියන්නේ. කඩන්නලා කියන්න බෑ.
දැන් මේ කිය දැන් ඔබතුමාට කියන්න ඕනි භාෂාව කිව්වොත් ඒ භාෂාව කියා දෙන්න.
ගිලගෙන උත්තර දෙන්නේ.
දැන් ඔබතුමාට මං කිව්වා 24කට දීලා තියෙනවා ඔව් කියලා. දැන් ඔබතුමාට තව මොනවද කියවෙන්න ඕනි? දැන් ඔබතුමාලා පෞද්ගලික විශ්වවිද්‍යාල බෙවට විරුද්ධයිද? දැන් මං අහන්න උත්තරයක් දෙන්න.
මම උත්තරයක් දෙන්නම්.
ඔව්.
සයිටම් එක පටන් ගත්තා මේගොල්ලෝ.
නෑ ඒක නෙමෙයි අහන්නේ විරුද්ධද නැද්ද කියන්නකෝ.
මට
කයියනෝ ගා විරුද්ධද නැද්ද කියන්නකෝ.
සයිටම් මේගොල්ලෝ ගරු සර් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සයිටම් එක පටන් ගත්තා මේගොල්ලෝ. අපි ඒක කරගෙන යනකොට මේගොල්ලෝ විරෝධතා ගියාලා.
හරි බොහොම ස්තුතියි.
ඒකයි කලේ.
ඔය වාදය දැන් ඉතින් නතර කරා. අධිකරණ අමාත්‍යතුමා කතා කරන්නේ.
කතානායකතුමනි ගරු කතානායකතුමනි
දැන් ওই වාදේ අපි නතර කරමු.
ගරු කතානායක
ඔක වෙනම වාද කරමු. ඕක ඉවර වෙන්නේ නැති වාදයක්.
ගරු
හරි. බොහොම ස්තුතියි. දැන් ඕක ඔතනින් නතර කරමු. හරි.
ගරු කතානායක තුමනි ගරු ලක්ෂ්මන් කිරියල්ල මෙතුමාට ගරු ලක්ෂ්මන් කිරියල්ල මෙතුමාට
නෑ ඔබේ වෙලාව නෙමෙයි ඔබ බලහත්කාරයෙන් ගත්ත වෙලාවක් තියෙනවා.
අමම නෑ ගරු කතානායක එතුමාට දෙන්නකෝ ප්‍රශ්න අහන්න මම උත්තර දෙනවා
කියන්නේ. ගරු නියෝජ්‍ය කතානායක තුමනි බයින්ද රාජ වක්තුමාගේ සයිටම් එක පටන් ගත්තා. ඒ කාලේ හිටියා මහාචාර්යවරයෙක් කාලෝ ෆොස් එක කියලා. ඔව් හැමදාම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධයි. නමුත් ඔව් අරලිය ගහ මන්දිරයට ඇවිල්ලා ජනාධිපති උපතක කෑම කාලා ඩ්‍රින්ක් එකකුත් දාලා ඒකට කැපිදලා අස්ස කෙරුවා.
හරි.
ඒතොර අපේ ආණ්ඩුවෙන් පස්සේ මේ මහාචාර්යවරයම විරුද්ධ උනා.
හරි.
මෙයාම විරුද්ධ උනා. ඒ වගේ දිව දෙකේ මහාචාර්යවරු තමයි.
හරි. බොහොම ස්තුතියි.
විලාස කෙරුවේ.
ඔව් කතානායකතුමනි අපේ රටේ සංවෘත ආර්ථිකයක් තියෙන කාලේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මේ රටේ ඉඩකඩක් තිබුණේ නැහැ. 1977 අපේ රටේ ආර්ථිකය විවෘත කරාට පස්සේ අපි නීතිය වෙනස් නොකරට මේ රටේ අවශ්‍යතාවයක් තිබුණා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට. ඒක නිසා වරින් වර බලේ හිටපු ආණ්ඩු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සංශෝධන ගෙනල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න අවස්ථාව දුන්නා. ඒ අනුව මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කරලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල 24ක්. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා උසස් අධ්‍යාපන මැතිවරයා විදියට කටයුතු කරා. එතුමා ඒක හොඳට දන්නවා. එතකොට ඒ 24ට අමතරව ගරු කතානායකතුමනි අපේ රටේ තව විශාල සංඛ්‍යාවක් තියෙනවා ඇෆිලියටඩ් යුනිවර්සිටි විදේශීය විශ්වවිද්‍යාලවල සාකා තියෙනවා, ඒවට අනුබද්ධව තියෙනවා. දැන් ඒවා දෙන්න ඒවායේ ප්‍රමිතිය අපි දන්නේ නැහැ. ඒවා තියෙන තැන්වල දන්නේ නැහැ. ඒවා උගන්වන විෂයන් මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒ සම්බන්ධ රජයේ කිසි නියාමනයක්වත් නැහැ. ඒක නිසා රජයකට වගකීමක් තියෙනවා ඉහළ ප්‍රතිපරමිතියකින් යුතුව ඒ අධ්‍යාපන සුදුසුකම් ලබා දීම සම්බන්ධව නීතියක් හදන්න. ඒ අනුව තමයි මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වෙන පරිදි අපි උසස් අධ්‍යාපනයට අවස්ථා පුළුල් අවස්ථා සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විදිහට මම හි සභාපතිවරයා විදිහට මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් දීලා තියෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැන් යල්පැන කීප එකක් වර්තමානයේට ගැලපෙන්න උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්වාධීන එකක් නිර්මාණය කරලා පෞද්ගලිකංශෙත් රාජ්‍යංශෙත් එකම ප්‍රමිතියක් තුල උසස් අධ්‍යාපනය පවත්වාගෙන යන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රවාහනා මහාමාර්ග මැතිතුමා.
අර කතානායකතුමනි
නම කියලා දිනෝ ඈ කියන්නේ
නම නොකිය කිව්වනම් හරි
නම නොකිය කිව්වනම් හරි හදයි ඔබතුමා
දැන් ගරු විදේසැබතුමා කිව්වා මම මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට හොසත් දන්නවා කියලා මම අපේ රජයේ කාලේ කිසිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අපි අනුමත කෙරුවේ නැහැ අපි මේ ඔක්කොම 2015 කලින් කරපුවා හොර රහසේ කරපුවා 2015 කලින් මම අපේ යාළුවෝ කාලේ කිසිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් රෙකමෙන්ඩ් කෙරුවේ නැහැ නමුත් අපි දන්නවා මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි වර්ල්ඩ් බැංක් එකේ grant එකක් අරගෙන ලෝක බැංකුවේ grant එකක් අරගෙන මේ ප්‍රයිවට් යුනිවර්සිටීස් මොනිටර් කරන්න බිල් එකක් හැදුවා මේ බිල් එක තාම පාර්ලිමේන්තු එකට ගෙනහැල්ලා නැහැ අවුරුදු මේ බිල් එක මම ඒකට පුරෝගාමීව කටයුතු කරුවේ වර්ල්ඩ් බැංක් එකත් එක්ක සාකච්ඡා කරලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පඩතක් හැදුවා to monitor private higher educational institution හරි ඒකද අවුරුදු 4ක් ගෙනාවේ නැහැ
හරි 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 මහාමාර්ග ඇමතුමාගේ වාර්තාව
ගරු කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ තුයයි මම යෝජනා කරමි.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රංශ අජිත් මන්න පෙරමෙත්. කාර්ක සභා වාර්තාව අලුත්ගමගේ මහින්දාන අලුත්ගමගේ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි.
ඔව්.
මේ පුද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ කතා කරමින්ද විනාඩියයි. ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල සියල්ලම අනුමත කරේ ඒවා පිළිගත්තේ මගේ කාලේ. මම ඔබතුමාට කියන්න කැමතියි තවත් විශ්වවිද්‍යාල 25-30ක් මේ රටේ හැදුවොත් ඒක මේ රටේ ආර්ථිකය නැගිටවන්න කරන්න පුළුවන් හොඳම දේ. එඳා උසස් අධ්‍යාපන පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම අත්‍යවශ්‍ය දෙයක්.
ඔබසුදි මහින්දානන්ද අරගමගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි රාජ්‍ය වැවිලි කළමනාකරණ ආයතනයේ හලාවත වැවිලි සමාගම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව BBC ශ්‍රී ලංකා ලිමිටඩ් ආයතනයේ සිමෙන්ති සංස්ථාව සම්පකාර තොලඟ සංස්ථාව ඇතුළු ආයතනවල වාර්ෂික වාර්තා සභාගත කරන කතානායකතුමනි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව හර්ෂඩි සිල්ලමෙත්තුම.
ගරු කතානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද 89.13 දරන නිෂ්පාදන බදු පනත යටතේ නියමය හා 24 වර්ෂය සඳහා ජාතික විකරණ කාර්යාලයේ අයවැය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාමය ඉදිරිපත් කරමි. මේ ජාතික විකරණ කාර්යාලය සම්බන්ධයෙන් අපේ පාර්ලිමේන්තුවේ බොහෝ විට සාකච්ඡා වෙනවා. ඒක ගරු කතානායකතුමා මුදල් කාර්ක සභාවට තමයි ඒක ගේන්නේ අනුමැතිය ලබා ගන්න එන අවුරුද්දේ බජට් එක. එතනදි කාරණා දෙකක් පැන නැගුණා. එකක් තමයි අවශ්‍ය කාර්ය මණ්ඩලයට මුදල් වෙන් කළා නැහැ කියලා 40 කණකට තව කට්ටිය ඕනේ කියලා. ඒක අපි මුදල් අමාත්‍යාංශයට කතා කරාම මේ කට්ටිය කිව්වා ඒ රජයේ නිලධාරින්ම තමයි මේ විගණන කාර්යාලයට මේ මේ සෙකන්ඩ් කරන්නේ. ඒ නිසා අලුතෙන් මුදල් අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය වෙලාවට අර අනිත් ආයතන වලින් පුද්ගලව ලබා ගන්න කියලා. ඉතින් අපි මුදල් අමාත්‍යාංශයට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ අවශ්‍ය පුද්ගලයන් අවශ්‍ය වෙලාවේදී අනිත් රජයේ ආයතන වලින් ලබා ගන්න කියලා. එතෙන්දී මෙතන මේ තව මතුවෙන කාරණාවක් තමයි විගණන කාර්යාලය විසින් විගණන කරාට ඒවයි වාර්තාවලට මොකද වෙන්නේ කියලා. දැන් සීනි වංචාව සම්බන්ධයෙන් ගත්තොත් එතන හැකියාවක් තියෙනවා ගරු කතානායකතුමනේ ආදායම් බදු කොමසාරිස්තුමාට ඇසස්මන්ට් එකක් අරින්න මේ ආයතනයට මෙච්චර බදු ගෙවලා නැහැ කියලා. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා අපිට දැනෙනවා. මොකද නඩුවක් දාලා තියෙනවා. ඒ නිසා නඩුව අවුරුදු ගණන් කල් යනවා සබ් ජුඩිසේ කියලා IRD එකේ කොමිෂනර් ජෙනරල්ට ඇසස්මන්ට් එකක් අරින්න පුළුවන්ද බැරිද කියන එක. ඉතින් මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් යම්කිසි විදියකට එකඟතාවයකට එන්න වෙනවා. හරි. ඉතින් ඒ නිසා තමයි අර IMF එකේ යෝජනා 16 කියලා තියෙන අර රෑ 12ට ගැසට් ගහන එක මෙන් පස්සේ කරන්න එපා කියලා. හරි. මොකද එහෙම කරන්න නිසා තමයි කණ්ඩායම් වලට හැකියාව ලැබෙන්නේ දූෂණය කරන්න. ඒ නිසා ඒක එපා කියලා. දෙවනි කාරණාව තමයි මේ ස්ථාවර නියෝග ගරු කතානායකතුමනි සංශෝධනය වෙන්න ඕනේ. විගණකාධිපතිවරයාගේ වාර්තාව කෝපයකටයි ආවම නීතිපති දෙපාර්තමේන්තුවෙන් එතනට ඇවිල්ලා ඒ පවසන දේවල් සාක්ෂි ඇතියට උසාවියේ ඉදිරිපත් කරන්න හැකියාව ලබා ගන්න. ඉතින් ඒක කරන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුව. අපි කොච්චර මෙතන කෑකෝ ගැහුවත් ගරු කතානායකතුමනි බලන්න විගණන වාර්තාවට මොකක්වත් වෙන්නේ නැහැ කියලා අපි කවුරුත් දන්නවා. නීතිපතිවරයා එතනට ආවොත් ඒක සාක්ෂි ඇතියට බාර ගන්න පුළුවන්. ඉතින් ඒ පෑනේ වෙනස කරන්න තියෙන ඔබතුමාට. දැන් මම අපේ විපක්ෂයේ මං හිතන්නේ සියලු දෙනාම සූදානම් කරු අගමැතිතුමනි නීතිපතිවරයා වෙතට ගේන්න. නීතිපතිවරයාගේ කාර්යාලයෙන්. ඉතින් මම යෝජනා කරනවා අපේ මුදල් කාර්ක සභාව හැටියට මම විතරක් නෙවෙයි අපේ මුළු කාර්ක සභාවම යෝජනා කරනවා ගරු කතානායකතුමා ඔබතුමාට කරුණාකරලා මේ ස්ථාවර නියෝග දේශ නැවත බලලා ඒක සංශෝධනය කළා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ව කෝප්පකටයි ගෙනාවොතින් අපිට පුළුවන් වෙනවා මේ ජනතාව විසින් අපිට නගන චෝදනා වලින් ගැලවිලා ඇත්ත වශයෙන්ම මේ කෝප්පකයි විගණකාධිපතිවරයා කරන වැඩේ හරියට කරන්න. ඊට පස්සේ අපි සභාගත කරනවා
කොමසන්තිතුමා ඊයේ අපි ස්ථාවර නියෝග කාර්ක සභාව පැවැත්තුවා. ඒ වෙලේ කවුරුත් ඔය යෝජනාව ගෙනාවේ නැහැ.
ඉතින් ඒක වෙන්න බෑ. මොකද දන්නවද ඊයේ විජේදාස රාජපක්ෂ හරි කවුරු හරි ඇමතිවරයෙක් මේ සම්බන්ධයෙන් කතා කරනකොට සමා වෙන්න ලසන්ත අලගියවන්න ඇමතිවරයා කෝපයක පිළිබඳව ලොකු කතාවක් කරා. කෝපයක පිළිබඳව එතනදී මම නැගිටලා එතුමාට යෝජනා කරා මේ යෝජනාව කරන්න මේ මොකද ස්ටෑන්ඩින් ඕඩර් කමිටියකට කියලා. එතකොට එතුමා කිව්වා ටේප් එක දාලා බලන්න හෑන්ඩ්ෂාට් එකෙන් අහන්න මේ කියනෙව්වා ඒ කට්ටියට ඇහෙනව ඇති කියලා කිව්වා. මෙතන කාර්ය මණ්ඩලයත් හිටියා. අපි කිව්වා සමහර වෙලාවට මෙතන කියන දේවල් එතනට ඇහෙන්නේ නෑ වෙන්න පුළුවන්.
මන්ත්‍රීතුමා ඔය ඔච්චර දුරද කියන්න ඕනේ නෑ. ඔබතුමා යෝජනාව ඉදිරිපත් කරන්න මට ලිඛිතව එවන්න.
මම යෝජනාව ඉදිරිපත් කරන්නම් සභාවේ සභාපති හැටියට. දෙවෙනියට අපි සභාගත කරනවා තව දෙයක්. ඒ තමයි මේ බදු සම්බන්ධයෙන් අපි ඉල්ලලා තිබ්බා ආදායම් බදු කොමසාරිස්තුමාගෙන් සැප්තැම්බර් මාසෙ වෙනකන් පේයි එකටයි පර්සනල් ඉන්කම් ටැක්ස් එකටයි කොයි විදියට බදු ලැබිලා තියෙනවද කියලා ඔහු ඒ දත්ත ඉදිරිපත් කරා. අපි ඒ දත්ත සභාගත කරනවා. ඕන කෙනෙක්ට නිරීක්ෂණය කරගන්න පුළුවන්.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අජිත් මන්නපුර මහත්මයා ආරක්ෂක මහත්මයාගෙන් ඇසීමට ප්‍රිය. මොකද අනුර කුමාරතුමා
ප්‍රශ්න පිළිතුරු
ඉක්මන් කරන්න. අනුරුද්ධ සනායක මන්ත්‍රීතුමා
ඔබතුමා තමයි විවස්ථා සභාවේ සභාපතිවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයා ව්‍යවස්ථාදාය සභාව විසින් පත් කළ යුතුයි. හැබැයි පහුගිය දිනවල සිද්ධ වුණ දේ තමයි නව පොලිස්පතිවරයෙක් පත් කරනවා වෙනුවට ඉන්න පොලිස්පතිවරයාගේම කාලය මාස 3 වගේ රීලෝඩ් ක්‍රමයට වෙනස් රීලෝඩ් ක්‍රමයට කාලි දීර්ඝ කරමින් එනවා. රීලෝඩ් එකක් දානවා වගේ දැන් පොලිස්පති ධූරී. දැන් පහුගිය දා ව්‍යවස්ථා සභාවට ගරු කතානායකතුමනි ආවා වර්තමාන පොලිස්පතිතුමාගේ ඒ කියන්නේ සේවා දිග්ගුව පහුගිය ඔක්තෝබර් මාසේ 9 වෙනිදා අවසන් වුණා. දැන් එතකොට නැවත සති 3ක කාලයක් දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සභාවට එම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළා තිබුණා. හැබැයි ව්‍යවස්ථා සභාව විසින් ඔහුගේ කාලය දීර්ඝ කිරීම අනුමත කරලා නැහැ. තොත් දැන් 9 වෙනිදා ඉඳන් ඔහුට ව්‍යවස්ථා සභාවේ ආවරණ අනුමැතිය සහිතව තමයි මේ සති 3ක කාලය ලබා දුන්නේ. නමුත් ව්‍යවස්ථා සභාව දැන් අනුමැතියට ලක් කරලා නැහැ. ඒ නිසා දැන් ගරු කතානායකතුමනි අපේ රටේ පොලිස්පතිවරයා කවුද? මොකද ඔහුගේ අඩුම තරමේ මේ අනුමැතිය ඉල්ලුවේ ඔහුගේ දුර කාලය ඉක්මව යන පෙරනම් ඒක යම් තිබුණා දුර කාලය තියෙනවා. එතකොට මේක අනුමත වුණේ නැත්නම් අලුත් කෙනෙක්පත් කරගන්න පුළුවන්. හැබැයි මේ අනුමැතිය සඳහා නමේ වල තිබුණේ දුර කාලය අවසන් වුණාට පසුව. ඒතර පහුගිය ඔක්තෝබර් මාසේ 9 වෙනිදා ඔහුගේ දෙවැනි රීලෝඩ් එකත් අවසන් වෙලා තිබෙනවා. ඔක්තෝබර් 9. දැන් එතකොට සිවස්සා සභාව විසින් ඔහුගේ සේවා දිගුව නැවත අනුමතය ලක් කරලා නැහැ ජනාධිපතිවරයා එව්වට. දැන් කවුද අපේ රටේ පොලිස්පතිවරයා? දැන් ගරු කතානායකතුමනි ඒ නිසා ආණ්ඩුව මම දැන් පොලිස් භාර අමාත්‍යවරයෙක් ඉන්නවා. දැන් ඔබතුමා අමාත්‍යවරයා හැටියට නියෝග නිකුත් කරන්නේ කවර පොලිස්පතිවරයාටද? රීලෝඩ් පොලිස්පතිවරයාගේ කාලය ඉවරයි. දැන් කවුද පොලිස්පතිවරයා? දැන් අමාත්‍යවරයා යම් නියෝගයක් නිකුත් කරන්න ඕන පොලිස්පතිවරයෙකුට. ඔහු පොලිසියට තමන්ගේ නියෝග දැනුම් දෙන්න ඕන පොලිස්පතිවරයා හරහා. හැබැයි ගරු කතානායකතුමනි පොලිස්පතිවරයා විවස්ථා සභාව විසින් අනුමත වෙලා නැහැ. දීර්ඝ කිරීම ලබා දී පොලිස්පතිවරයාගේ කාලය පහුගිය ඔක්තෝබර් මාසේ 9 වෙනිදා අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා අපි දැනගන්න කැමති වර්තමාන ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා කවුද?
ගරු අග්‍රාමන්තුමා පිළිගනිමු. අග්‍රාමන්තුමාට ඔබතුමා මොකද ඒ ප්‍රශ්නේ?
කවුද ඔයා නියෝගය කරන කාටද?
ප්‍රධාන සිරස්තලයේ ඔබතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු විපක්ෂ නායකතුමාටත් කුඩු ජාවාරමට සම්බන්ධ බවට පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් කුඩුකාරයෙක් රැක ගැනීමට තමයි ඔබතුමාලා පොලිස්පතිවරයාගේ සේවා දිගුව අනුමත නොකළේ කියලා ඍජුවම ප්‍රධාන සිරස්තලයේම චෝදනා කළ තිබෙනවා. ඔබතුමාව පත් කරේ අපි. ඒ වගේම මේ ආණ්ඩු මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ නායකයා තමයි ගරු අග්‍රාමාත්‍යතුමා. මේ විපක්ෂයේ අපේ නායකයා තමයි ගරු විපක්ෂ නායකතුමා. ඉතින් ඔබතුමන්ලා කුඩු ජාවාරම් කරුවෙක් රැක ගැනීම සඳහා පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බවට ආණ්ඩුවේ ප්‍රධාන පුවත්පත් දෙක සඳහන් වෙද්දී ඒ පිළිබඳ මේ සමස්ත සභාවෙම ඔබතුමාලගේ නෙවෙයි ඔබතුමාලා අපේ මේ සභාවේ නායකයෝ සමස්ත සභාවෙම වරප්‍රසාද කඩකිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලා එක්ක කියන්න ඕනේ මේ කතාව ඇත්තද නැත්තද කියන එක. මේක බොරුවක් කියලා ඔබතුමාලා කියනවා නම් වාමේ කත්වරු පාර්ලිමේන්තුවට ගෙන්වලා සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද කඩකිරීම පිළිබඳ ප්‍රශ්න කළ යුතුයි කියලා මම ගරු සභාවට යෝජනා කරන කතා නැක්තුමි.
ගරු අගමැතිතුමා. ගරු අගමැතිතුමාට.
පුවත්පත් වල හා විවිධ මාධ්‍යවල නොයෙක් ඒවා පළ වෙනවා. ගරු කතානායකතුමා ගැන හෝ කරා කතානායකතුමා මුල් ආසනයේ දරා ගන්න තීරණ ගැන එවැනි දෙයක් කරනවා නම් ඒ පුවත්පත ගෙනල්ලා එ නිවැරදි කිරීමේ බලය ඔබතුමාට තියෙනවා. ඒ නිසා ඔබතුමාලා රටේ තියෙන හැම ප්‍රවෘත්ති කෑලිම අරන් ඇවිල්ලා ඒ නිසා තමයි අපි යම්කිසි කළමනාකරණයකට ඉඩ දෙන පනතකුත් කල් දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් ඒ නිසා මං ගමන් පෙළ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ ප්‍රශ්න නැගීම ගැන. ඒ නිසා ගරු කතානායකතුමාට තියෙන ඓතිහා වරප්‍රසාදය තමයි පොලිස්පතිතුමා හැටියට දැනට පත් කර තිබුණු පොලිස්පතිවරයා මේ මාසේ අවසාන දක්වා පොලිස්පති ධූරයේ වැඩ බැලීම ජනාධිපතිතුමාට විශේෂයෙන් තිබෙනේ වගන්ති අනුව කටයුතු වෙන බව අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දන්නවා. ඒක දිගු කිරීම ගැන ව්‍යවස්ථාදායක සභාවෙන් තීරණය කරන්නේ ඒ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ඔබතුමාට හෝ මට අභ්‍යන්තර දේ සාකච්ඡා නොකරන බවට පැමිණි එකඟතාවයට යටත්ව තමයි පිළිතුර දිය හැකි
වෙන්නේ.
මම කිසිත්ම අභ්‍යන්තරයේ වෙච්ච සාකච්ඡා පිළිබඳ ප්‍රශ්න විමසන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ඉදිරිපත් කරපු නම ප්‍රතික්ෂේප කරන කරුණු ඉදිරිපත් කරේ කවුද? ඒ ප්‍රතික්ෂේප කිරීම සඳහා හේතු සාධක උනේ මොනවද? ඒවනේ අභ්‍යන්තර සාකච්ඡා. හැබැයි ගරු කතානායකතුමනි රට දැනගන්න ඕනනේ ඒ අභ්‍යන්තර සාකච්ඡාවලින් අනතුරුව එළඹුණු තීරණය ඒක අභ්‍යන්තර සාකච්ඡාවක් නෙවෙයිනේ විවස්ථා සභාව
විසින් ගරු මන්ත්‍රීතුමා
ඔව් නෑ ගරු කතානායකතුමනි දැන් මම කියන්නේ මීට පෙර අවස්ථා දෙකක් මාස 3ද බැගින් ඔහුට සේවා දිගුවක් ලබා දුන්නා. ඒතර ඒ සේවා දිගුව ලබා දෙන හැම අවස්ථාවකදීම විවස්ථා සභාව වෙත ඔහුගේ සේවා දිගුව ලබා දීමේ යෝජනාව ජනාධිපතිතුමා විසින් යොමු කරා. ඒ අවස්ථා දෙකේදී විවස්ථා සභාව විසින් ඒක අනුමත කරා. ඒ නිසා එයින් පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරයාගේ නම ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නිර්දේශය විවස්ථා සභාවෙන් අනුමත කළ යුතු බව. එහෙම නැත්නම් හැම ලිපියක්ම විවස්ථා සභාවට එවන්නේ නැහැ නේ ජනාධිපතිවරයා. තමන්ට හම් වෙන හැම ලිපියක්ම විවස්ථා සභාවේ අනුමැතියට එවන්නේ නැහැ. ඒ තුබ විවස්ථා සභාවේ අනුමැතියට එවන්නේ ඒ සඳහා අවශ්‍ය ලේඛන. ඒ අනුව මීට පෙර අවස්ථා දෙකකදී පොලිස්පතිවරයාගේ සේවා කාලය දිගු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශය විවස්ථා සභාවට එවුවා. විවස්ථා සභාව විසින් අනුමත කරා. ඒ අනුවට සේවා දිගු ලැබුණා. හැබැයි මෙවර වෙලා තියෙන දේ තමයි විවස්ථා සභාව විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එහෙමනේ විවස්ථා සභාව විසින් අනුමත කරලා නැහැ නේ කතා නැතුම නේද?
ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ උනේ.
ඔව් අනුමත කරලා නැහැ. ඒතොර අනුමත කරලා නැත්තේ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා තමයි ඔකේ දෙවෙනි සේවා දිගුව අවසන් වුනේ. ඒතොර දැන් මේ ඉල්ලුවේ මොකද්ද? තව ඉදිරි සති 3ක සඳහා තමයි අනුමැති ඉල්ලුවේ. දැන් අනුමැතිය ලබා දුන්නේ නැතුණාම 9 වෙනිදා ඉඳන් පොලිස්පති ධූරයේ වගකීමක් ඔහුට දරන්න බැහැ. මොකද විවස්ථා සභාව අනුමැතිය ලක් කරලා නැහැ. ඒ නිසා තමයි අපි දැනගන්න ඕනකම දෙන වර්තමාන ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා කවුද? ඔච්චරයි.
ඔබතුමා තේරුම් ගන්න රාජ්‍ය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත විය යුතු බව හැබෑව. නමුත් පත්කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. ඒ පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තියෙන අයිතිය කොහෙවත් ව්‍යවස්ථාවෙන් හෝ ව්‍යවස්ථාදායක සභාවෙන් හෝ පැහැර අරගෙන නැහැ. ඒ නිසා පත්කිරීම ජනාධිපතිතුමාටයේ තියෙනවා. අනුමත කිරීම පමණයි ව්‍යවස්ථාදායක සභාවට ඉන්නේ. ව්‍යවස්ථාදායක සභාවට අනුමත කිරීමට හෝ අනුමත නොකිරීමට සම්පූර්ණ බලය තියෙනවා. ඊළඟට එතනින් එහාට ආයිමත් අනුමත කළත් පත්කිරීමට හෝ නොකිරීමට ජනාධිපතිතුමා නැවතත් බලය තියෙනවා. බොහොම ස්තුතියි. එච්චර ඊට වැඩි කතා කරන්න දෙයක් නැහැ උකට. ඔව්.
දැන් මේ ප්‍රශ්න ගන්න මම පොලිස්පතිවරයා පමණක් කේන්ද්‍ර කරගෙන නෙවෙයි ඔබතුමාගේ ප්‍රකාශය අනුව. එනිසා ජනාධිපතිවරයා විසින් යම් නිර්දේශයක් ඔබතුමාලා වෙත එවනවා. ඔබතුමාලාගේ අනුමැතිය ලබා දුන්නාට පසුව ජනාධිපතිවරයා විසින් ඔහු පත් කරනවා. ඔබට ක්‍රමවේදය ඒක තමයි දැන් තියෙන ක්‍රමවේදය. එතකොට ජනාධිපතිතුමා විසින් නම එව්වට පස්සේ විවස්ථාදායක සභාව අනුමැතිය ලක් විවස්ථා සභාව අනුමැතිය ලක් කරන්නේ නැත්නම් ඒ ජනාධිපතිවරයාගේ නිර්දේශය විවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන්න තිබෙන්නේ. ඒ ප්‍රතික්ෂේප කරන ලද නිර්දේශයක් ජනාධිපතිවරයාට පත් කරන්න බෑ. ඔබතුමා කියන පරිදි විවස්ථා සභාවට එන නිර්දේශයක් අනුමත කිරීම නොකිරීම කෙසේ වුවත් ජනාධිපතිවරයාට පත් කරන්න තියෙන බලය තියෙනවා නම් විවස්ථා සභාවෙන් පළක් නෑ. විවස්ථා සභාවෙන් බොරු කෙමනක් නේ. ඒ නිසා මෙතන හරි පැහැදිලි. ජනාධිපතිවරයා විසින් නමක් යෝජනා කරනවා. විවස්ථා සභාව විසින් ඒ නමට අනුමැතිය දෙනවා. අනතුරුව ජනාධිපතිවරයා විසින් ඒ පත් කිරීම සිදු කරනවා. මේකයි ක්‍රමවේදී. එතකොට දැන් මේ නම විවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් එවලා තිබෙනවා. විවස්ථා සභාව අනුමැතිය ලබා දීලා නැහැ. විවස්ථා සභාව අනුමැතියෙන් පනතුරුව තමයි ජනාධිපතිවරයාට පත් කිරීමේ බලය ලැබෙන්නේ. එනිසා මේ පත්කිරීම සඳහා විවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍යයි.
මම
දැන් විවස්ථා සභාවේ අනුමැතිය නැත්නම් ජනාධිපතිතුමාගේ අලුත් නමක් එක්ක එවන්න ඕන.
එහෙම කියලා නෑ විවස්ථා.
එක්ක ජනාධිපතිතුමාගේ අලුත් නමක් එවන්න ඕන. එහෙම නැත්නම් ඒ කියන්නේ වෙන කි උත්තරයක් නෑ. ජනාධිපතිතුමා විසින් නව නමක් පාර්ලිමේන්තු විවස්ථා සභාවට එවන්න ඕන. විවස්ථා සභාවේ අනුමැතිය සහිතව එයා පත් කරන්න ඕන. ඒකනේ ගරු සභාපති ඔබතුමා විවස්ථා සභාවේ සභාපතිවරයා. ඔබතුමාම ඔබතුමාට සභාපති දරන විවස්ථා සභාවේ බලය ජනාධිපතිවරයා පවරගෙන ඉඳ දෙන්න එපා. ඔබතුමා ඍජුව සිටිය යුතුයි. විවස්ථා සභාවේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට ඒ පත් කිරීම සඳහා බලයක් නැති බව ඔබතුමා එන්නේ නිර්දේශ සිටිය
යුතුයි. මම ඔබතුමාට කියන්නේ නීතියේ තියෙන தત્ත්වය සම්බන්ධ මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙන නීතිය. ඉතින් ඒකට එහාට යන්න මටවත් මේ කාටවත් බලයක් නැහැ. ඒ නිසා ඔබතුමාලා ඒ සම්මත කරන වෙලාවේ ඔය ප්‍රශ්නේ මතු කරන්න කියලා. බොහොම ස්තුතියි දැන්. ඔය නීතිය සම්මත කරන වෙලාවේ ඔබතුමා හිටියන්නේ මේ සභාවේ. ඒ තෙන්දි අහන්න තිබුණේ බලා. ඔව් විදේගම් මම පිළිමැත්තු.
ඔබතුමාව නිවැරදි කරන්න ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දැනුත් මං කියව ඉතාල පැහැදිලිව තියෙන්නේ ජනාධිපතිතුමාට පත්වීමක් කරන්න බෑ. එතුමාට කළ හැක්කේ ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශයක් කිරීම. නිර්දේශය අනුමත කළොත් පමණයි පත්කිරීම කරන්න පුළුවන්. එහෙම මිසක් පත්වීම කළා පසු අනුමැතියකට එන්නේ මේ අලුත් සංස්කෘතියක් හදාගෙන තියෙනවා. එහෙම කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් ලබා දීලා නැහැ ගරු කතානායකතුමනි. අනිසා ඔබතුමා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිතුමා ලෙස මේ පිළිබඳ මේ මා කියන කාරණේ පිළිබඳ ගරු නීතිපතිතුමාගේ මතය විමසන මේ ඔබතුමා ඉල්ලා සිටිනවා.
හරි බොහොම ස්තුතියි. අපි ප්‍රශ්න පිළිතුරු දෙන්න ආරක්ෂක ඇමතිතුමා. ඔව් ආගමතිතුමා.
ඊයේ දිනේ විරුද්ධ පක්ෂ නායකතුමා ඉල්ලා සිටියා රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ වැසි උපදේශක කාරක සභාවට පසුගිය වතාවේ පැමිණ එහිදී යෝජනාවක් සම්මත කරා. ඒ වගේම සාකච්ඡාවකදී එකඟතාවය පළ කරා මන්ත්‍රීවරු දෙපාර්ශවයේම පළාත් පාලන මැතිවරණයේ දැනට නාමජන අරගෙන තිබෙන දේ අවලංගු කරන්න කියලා ඒ අභියෝගයට ලක් කරා විරුද්ධ පක්ෂ නායකතුමා. මම මේ අදාළ ලියකෙවිලි කියවන්නට රාජ්‍ය අමාත්‍යතුමා එම මේ වාර්තාවල් එකින් එක කියවන එක වැදගත්. මොකද අපි අසත්‍ය ප්‍රකාශයක් කළා නෑ.
ඔව් රාජ්‍යමතුමා
මයික් එකද? ගරු කතානායකතුමනි, ජූනි මාස 7 වෙනි දින උපදේශක කාර්ය සභාවේ එදා මේ කාර්ය සභාවට ආපු අයගේ යෝජනාවක් තිබුණා. ඒ යෝජනාව හැබැයි ඉවල කරේ දයසිරි ජයසේකර මැතිතුමා. නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ දයසිරි ජයසේකර මැතිතුමා අදහස් පළ කරන ලදී. පළාත් පාලන ඡන්ද විමසීම අනුව නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාව උපදේශක කාර්ය සභාවේ රැස්වීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් විසින් ඒකමතික අනුමත කරන ලදී. ආපු අය ඔක්කොම කියන්න ඕන. ගරු කතානායකතුමනි, මෙතන ඉන්නවා මේ උපදේශකර්තව එවෙලේ හිටියේ කට්ටියයි නැති කට්ටියයි කියලා කියන්න බෑ. මේ ආපු සියලු දෙනාම ඉන්නවා. ඒ පොඩ
ඔව්
හිටියා අලවත් කොට මතකමා හිටියා
ඒක අපේ විපක්ෂ නායකයෝ පැහැදිලි කරයි
හිටියා.
ඔබතුමායි පිළිතුරු දෙන්නකම් ඉන්නේ. දැන්
ගරු කතානායකතුමනි,
ගරු ඇමතුමා පිළිතුරු දෙන්නකෝ.
ගරු කතානායකතුමනි, එවෙලේ හිටපු සියලු දෙනාම ඒකට කැමති වුණා. මේ ඔබතුමාලගේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් අහන්න මේ යෝජනාව ගැහැල්ල පැය භාගයකට වඩා කතා කරා. ගරු අගමැතිතුමා කිව්ව මේ යෝජනාව ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා ඒක අපි පස්සේ ගන්නවා කියලා. අපි නෙමෙයි ඒක කරන්න උත්සාහ ගත්තේ, ඔය විපක්ෂේ ඉන්න කට්ටිය. එතකොට අපේ අය කිව්වා මේක කරන්න ඕන කියලා. මේ යෝජනාවම ඊගාවට සැප්තැම්බර් මාසේ 20 වෙනිදා මේ 20 වෙනිදා ආප උපදේශකාර සභාව ඇහුවා ගියපාර උපදේශකාර සභාවේ ගත්තේ තීන්දුව මොකද කරේ කියලා. අපි ඒක ඇහුවා වෙලේ කොටගෙන තියෙනවා කියනකන් ඉඳ ලසන්ත අලුගේන මැතිතුමා තමයි ඇහුවේ උපදේශකාර සභාවේ ගත්තේ තීන්දුව ක්‍රියාත්මක කරන්න නැත්තේ කියලා. චන්දිම් වීරකොඩි මන්තුමා ඒ වෙලේ ප්‍රශ්න ගණනාවක් අහලා අන්තිමට කෙසේ නමුත් මෙම විකල්ප දෙකේ අතුරින් නාම යෝජනා අවලංගු කිරීම වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයේ බව ලසන්ත අලුගේ මහතා සහ නීතිඥ චන්දිම වීරකොඩි මහතා විසින් දැන් දෙන ලදී. මේකේ මේ උපදේශකාර සභාව ඒ වෙලේ ගරු කතානායකතුමනි මට හරියටම කියන්න බෑ මේ කට්ටිය හිටියේ කියලා. මේ මෙතන තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා, ලසන්ත අලුගේන මහත්තයා, විජිත බේරකොඩ මහත්තයා, නීතිඥ සිසිර ජයකොඩ මහත්තයා, එල්ලෙත් අතවුල් මහත්තයා, නීතිඥ චන්දිම වීරකොඩ මහත්තයා, දයසිරි ජයසේකර මහත්තයා, විමල විරු දිසානායක මහත්තයා, ජයන්ත කැටකොඩ මහත්තයා, රෝහිණි කුමාරී විජේරත්න මෙතිනිය, වරුණ ලියනගේ මහතා, සම්පත් අතුකෝරල මහතා, යුවේ සුමිත් උඩුකුමර මහතා, සංජීව එදිරිමාන මහත්මයා, ජගත් කුමාර සුමිත්‍යත් මහත්මයා, උදේකාන්ත ගුණතිලක මහත්මයා, සුදර්ශන දෙනපිටිය මහත්මයා, මුදිතා සොයිස මහත්මිය, නීතින මදුරු නිතාරගේ මහත්මයා, ඩී වීරසිංහ, ඒ වීරසුමන වීරසිංහ, සමම්ප්‍රිය හේරත්, යදාමිනි ගුණවර්ධන, ඒ මංජුලා දිසානායක මැතිණිය, ලලිත් වර්ණ කුමාර මහත්මයා, ජගත් සමරවික්‍රම මහත්මයා සභාපතිතුමාගේ අවසරය ඇතුව රැස්වීමට පැමිණ සිටිය. මට ගරු කතානායකතුමනි මේ මේ කාරණාව එතන ගන්න වෙලේ හරියටම හිටියේ කවුද කියලා මට මතක නැහැ. ඒකත් අහන්න ඕන කාර්ක සභාවෙන්. ඒක නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කොහොමද කියලත් ගරු අගමැතිතුමා කිව්වා. එතුමාගේ කතාවේදී එතුමා කිව්වා මේක අධිකරණයේ භාජනය වෙන කටයුත්තක් නිසා අධිකරණේ කවුරු හරි ගිහිල්ලා තුනෙන් දෙකකින් හරි ජනමත විචාරණකින් හරි කරන්නකෝ මොකද වෙන්නේ කියලා. අපි මේකට කිසිම ක්‍රියාමාර්ගයක් අරන්නේ නැහැ. ඒක නිසා මේ වார்த்தාවේ නැහැ කියලා අයිය කියපු නිසා තමයි මේ වார்த்தා දෙකම ඉදිරිපත් කරන්නේ.
කවු පක්ෂනායකතුමා?
මට පොඩ්ඩක් අවස්ථාව දෙන්න. ඉතාමත්ම කැත විදිහට මේ රාජ්‍ය පාර්ශවයේ කටයුතු කරන්න. අන්තිම අසික්කිතයි. බොරුව සත්‍ය කරන්නට මේ හදන උත්සාහය අපි තරයේ හෙලා දකින්න. දැන් ඔබතුමා කිව්වනේ මමත් සහභාගී වුණයි කියලා. මම සහභාගී වුණු එකේ පාර්ලිමේන්තු මාධ්‍යයකින් මම වීඩියෝ පටේ ඉල්ලගන්න උත්සාහ දරුවා. ඒ මොකද මම සහභාගී වුණේ උපාධිධාරීන් කිහිප දෙනෙකුගේ රැකියා ප්‍රශ්නයකට, ඒ වගේම බඳවා ගැනීම ප්‍රශ්න ඉදිරිපත් කරන්න, ග්‍රාම නිලධාරිවරුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න, මේ වගේ විෂයන් ගණනාවක් පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරලා මම මෙතනින් ඉවත් වෙලා ගියා. ඊට පස්සේ පොල් ගෙඩි අකුරෙන් යනවා මාධ්‍යවල මේ අපිත් සහභාගී වුණු රැස්වීම වල එකඟ වුණාලු මැතිවරණ අහෝසි කරා. බොහොම අසික්කිතයි. සම්පූර්ණ බොරුවක්. අර ගමේ භාෂාවෙන් කියනවා නම් ටොම් පචයක් මේ කියන්නේ. මම කියනවා අදටත් තියෙනවා වීඩියෝ පටය. රිලීස් කරන්නේ නැහැ. ඇයි? මේ සභාපතිතුමා එකට ඉඩ දෙන්නේ නැහැ. අගමැතිතුමා. මම බොහොම පැහැදිලිව කියනවා. මේගොල්ලෝ බොරුවක් ගොතලා මේනේ අය සහභාගී වුණයි කියලා. මේගොල්ලෝ හිතන්නේ මේ අපි තොත්ත බබ්බු කියලාද? උපදේශක කාලක සභාවේ සටහන් වල තියෙනවා ඒ මන්ත්‍රීවරු කතා කරපු දේ. මේ මුළු රටම රවට්ටන්න හදන්නේ ඒ මන්ත්‍රීවරු යෝජනා කරපු දේ, කතා කරපු දේ ඒ උපදේශක කාරක සභා සටහන් වල තියෙනවා. මම කියනවා ඒ සටහන් ටික සභාගත කරන්න. මම කියනවා ඒ සටහන් ටික සභාගත කරන්න. ඒ සටහන් වල පැහැදිලිව තියෙනවා ඒ මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු යෝජනා කරුණු කාරණා. දැන් මේගොල්ලෝ හැදුවේ මේගොල්ලෝ ඡන්දේ කල් දාපු ක්‍රියාදාමය ඒක සාධාරණේ කරන්න. සාධාරණේ කරන්නට මේ අය උපදේශක කාරක සභාව උපයෝගී කරගත්තා. ගරු කතානායකතුමනි මම පැහැදිලිව කියන්න කැමතියි. මම නම් මේ මාතෘකාව ගැන උපදේශක කාරක සභාවේ කතා කරේ නැහැ. මම මේ සභාවේ කතා කරා. මේ ඇමතිවරයාටයි මේ රාජ්‍ය ඇමතිවරයාටයි තවම බැරි වෙලා තිබෙනවා රාජ්‍ය සේවකින් නාම යෝජනා ලබා දුන්නු රාජ්‍ය සේවකින්ගේ ගැටලු ටික විසඳන්න. ඒ නිසා මේ සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහිල්ලා කතා කරන්නේ ඡන්දේ කල් දැමීමක් ගැන නෙමෙයි, ඡන්දේ නතර කිරීමක් ගැන නෙමෙයි. ඒ අය කතා කරේ නොමිනේෂන් දුන්න, නාම යෝජනා දුන්න රාජ්‍ය සේවකින්. ඒ රාජ්‍ය සේවකින්ට මොකක්ද වෙන්නේ? ඒ අයට අත්පත් වෙන ඉරණම මොකද්ද? ඒ අයට දුෂ්කරතා රසක් තිබෙනවා. ඒ අයගේ පඩි ටික හරියට ගෙවන්නේ නැහැ. උසස් වීම වලට බලපානවා. නිවාඩු ප්‍රශ්නේ තියෙනවා. ඒව පිළිබඳවයි ඒ අය කතා කරේ. දැන් මේගොල්ලෝ රාජ්‍ය සේවකින්ගේ නාම යෝජනා ප්‍රශ්නේ කතා කරපු එක ඡන්දේ කල් දැමීමක්. එහෙනම් නාම යෝජනා අවලංගු කිරීමකට හරවලා මේ මොකද මේ කරන අසික්කිත වැඩේ? මේ මහ විහිළු සහගත බොරු ටොම් පචාඩන්නේ මේ කරන්නේ. මම කියන ඔබතුමාට කරුණා කරලා ඒ උපදේශක කාරක සභාවේ ඒ මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු යෝජනා ටික සභාගත කරන්න. මෙහෙම බොරු කරන්න එපා.
ආවා මතලා බොරු කරයි කියන කතාව ඊයේත් කිව්වා. ඒ නිසා බොරුව දැන් ඔබතුමාගේ කටෙන් පිට වෙච්ච බව ඔප්පු කරලා ඉවරයි. ඔබතුමා උපදේශකාරක සභාවට පැමිණියා. ආපු වෙලාව හා යන වෙලාව ඔබතුමාට හොයාගන්න ඕන නම් හොයාගන්න. ඒ අදාළ ආයතනවල මිනිට්ස් තියෙනවා. Every minute minute is recorded. So and so records the minute. After 5 minutes the other officer will come and keep the records going. ඉතින් මේ බොරුවට කෑ ගහන්න ඕනේ නැහැ. ඔබතුමා ඊයේ කිව්වා විරෝධ පක්ෂයේ මේකට කවුරුත් ආවේ නැහැ කියලා. මොකද වේදනා ගෙනාවේ නැහැ කියලා. රාජ්‍යමතිතුමා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය දුන්නා. ඉතින් වෙන වචන දදා කෑ ගහලා හරියන්නේ නැහැ. සත්‍යනේ ඉල්ලුවේ. සත්‍ය තමයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. අපේ හදපු සත්‍යයක් නෙමෙයි පාර්ලිමේන්තුවෙන් අදාළ අමාත්‍යංශවල උපදේශකාරක සභාවේ ලේකම් කාර්යාලයෙන් හදලා තියෙන සත්‍යය. ඒ නිසා ඔබතුමා ඊයේ ඉල්ලපු දේ තමයි මේ පැහැදිලිව ඉදිරිපත් කළා තියෙන්නේ. එහි විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නාණිගම් ටික කිව්වා. ඒකින් විපක්ෂ නායකතුමා මම මේකේ හවුල්කාරයෙක් නෙමෙයි කියන්න ඕන නම් ඒක විපක්ෂ නායකතුමාට පරීක්ෂා කරගන්න පුළුවන්. නමුත් කාරක සභාවකට ආවහම එතන අනිත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්නුත් අයිතිකරුවන් විපක්ෂයේ ඇති. ඔබතුමා පමණක් නෙමෙයි විරුද්ධ පක්ෂය. විරුද්ධ පක්ෂයේ අනිත් මන්ත්‍රී කණ්ඩායමත් ඉන්නවා. ඒක අධ්‍යයනය කළා තේරුම් අරන් නිවැරදි තොරතුරු අරගෙන චෝදනා කරන්න නිකම් බොරුවට නැගිටලා චෝදනා කරන පුරුද්ද තියෙන පළියට. ඊයේ දැන් මේ හදිසියේ තව එකක් කිව්වා. ඒත් නොදැනුවත්වකම. මැතිවරණ කොමිසම මම ගිය සුමානේ මැතිවරණ කොමිසමට ආරාධනය කළා. මමයි රාජ්‍යමැතිතුමයින් මැතිවරණ කොමිසමේ සභිකයන් සමග සාකච්ඡා කළා. එකඟතාවයකට ආවා ඒ අය. දැනට තරග කරන සියලුම අපේක්ෂකයන් නාමලේඛනයේ ඉන්න රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු දෙනාට හිටපු ස්ථානවලම යලි සේවය කරන්න අවස්ථාව ලබා දෙනවා කියලා. ඒකවත් දන්නේ නැහැ තමුන් නාංශේ නැගිටලා චෝදනා කරනවා මේ කර්ණ කතාවල් අල්ලගෙන. අපි එකින් එක ඒවා විසඳීමට මැදිහත් වෙමින් සිටිනවා. නමුත් රටේ නීති රීති අනුව ඒවා ඉටු කිරීමේ කාර්යයේදී කටයුතු කළ යුතුයි. අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවක් තිබෙන බව ඊයේත් මම ප්‍රකාශ කරා. ඉතින් ඒ නිසා ඔබතුමා ඉල්ලා සිටපු සත්‍යය දැන් ලිඛිතව තියෙන වார்த்தාව ඉදිරිපත් කළා තියෙනවා. දැන්වත් ඒ සත්‍ය පිළිගන්න ඔබ පමණක් නොව විරුද්ධ පක්ෂය කියන්නේ ඔබ ඇතුළු සියලු දෙනාම විපක්ෂයේ ඉන්නේ.
ඔව් ප්‍රධානමන්ත්‍රී
කතානායකතුමනි උපදේශක කාරක සභාවට සහභාගී වෙලා මන්ත්‍රීවරු තනි තනිව යෝජනා ඉදිරිපත් කරනවා. හවුල් වෙලා යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා ඒ ආකාරයෙන් ඒ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරයගේ නම යටතේ ඒ ඒ මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු යෝජනා සියල්ලක්ම සටහන් වෙලා තිබෙනවා. මම කියනවා ඒ සටහන් ලේඛනය ඇන්සාත්ගත කරන්න සභාගත කරන්න. හැබැයි උපදේශක කාරක සභාවට අපි සහභාගී වුණු පළියට වෙනත් මන්ත්‍රීවරු යෝජනා කරලා ස්ථිර කරගන්න දේවල් වලට අපි සහභාගී වුණු පළියට අපි හවුල් නැහැ. මේ 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 හදන්නේ මේ සහභාගී වෙලා කරුණු කාරණා ඉදිරිපත් කරන සියලු දෙනාගේම මතය සාමූහිකයි කියලා. ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. උපදේශක කාරක සභාවේ සටහන් වල නමින් ඒව සටහන් කරන්නේ ඒ ඒ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය ඉදිරිපත් කරපු යෝජනා ස්ථිර කරපු යෝජනා සියල්ලක්ම ඒ මන්ත්‍රීවරු යටතේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව ඒකට අපි සහභාගී වුණයි කියලා එක එක්කෙනා කරපු යෝජනා වලට අපි හවුල් නැහැ. අනිත් එක මම ඔබතුමාට ඊයේ චෝදනා කරේ නැහැ. ඔබතුමාට මම චෝදනා කරේ නැහැ ගරු අග්‍රාමාත්‍යතුමනි.
විපක්ෂනායකතුමා
මම ඔබතුමාට චෝදනා කරේ නැහැ. මම ඔබතුමාට කිව්වේ කවුද මැතිවරණය කල් දමන්න හෝ මැතිවරණය අහෝසි කරන්න කියලා යෝජනා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කවුද කියන එක පිළිබඳව ඒ කාර්ය සටහන් ටික සභාවට අවිල්ල කියන්න කියලා කිව්වේ. දැන් මමත් ඒ උපදේශක කාරක සභාවට ගියා. දැන් මම ඉදිරිපත් කරපු යෝජනා ටිකක් තියෙනවා. අපි යෝජනා කරේ නැහැ මැතිවරණ කල් දමන්න. අපි යෝජනා කරේ නැහැ මැතිවරණ නාම යෝජනා අහෝසි කරන්න. අපි ඉල්ලීම් කරේ වෙනත් යෝජනා. ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න, උපාධිධාරී රැකියා ප්‍රශ්න, උසස් වීම් ප්‍රශ්න, ඒවයි අපි ඉදිරිපත් කරේ.
ඒ නිසා
මේ වැරදි මතයක් නෑ ගරු කථානායකතුමා, ඔබතුමා තහවුරු කරන්න. උපදේශක කාරක සභාවට අපි සහභාගී වූ පමණින් එක එක මන්ත්‍රීවරු ඉදිරිපත් කරන යෝජනාවලට අපි වග කියන්නේ. ඒක හොඳට අවබෝධ කරගන්නට ඕන. ඒ නිසා
මම
බොහොම පැහැදිලිව කියන්න කැමතියි. අදටත් මම අභියෝගයක් කරනවා.
එතුමාට උත්තර
දෙන්න. හැම පක්ෂේ හරි හැම පක්ෂයකින්ම නාම යෝජනා ලබා දුන්නු. රාජ්‍ය සේවකයෝ ටික මේ ගෙන්නන්න පුළුවන් නම් කොහේ හරි තැනකට ගෙන්නලා අහන්න ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා.
හරි.
අන්න එක කරන්න.
හරි.
ඔබතුමත් දන්නවා නාම යෝජනා ඉදිරිපත් කරපු රාජ්‍ය සේවකින්ට ප්‍රශ්න එමටයි. ඒක අමතිවරයාටවත් රාජ්‍යමතිවරයාටවත් විසඳන්නට බැරි වෙලා තිබෙනවා.
හරි.
ඒක තුල මේ හදනවා හොඳම දේ තමයි නාම යෝජනා කල් දාන්න
රාජ්‍යමතිවරයාට උත්තර දෙන්න අරින්න.
මේ බොරු කරන්න එපා.
ගරු කථානායකතුමනි, මම මේ උත්තරේ දීලා ඉවරුන්නේ නැහැ. ඔබතුමාට මම මුලින්ම කිව්වා මේකේ මේ මම කියන්නම් නන් ටික එවල හිටපු කට්ටිය මේ මට හරියට කියන්න බෑ. ඒක සතහන් කරන්න ඕනේ එතන හිටපු ලේකම්තුමා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන එක හරි, එවල ඔබතුමා නොහිටින්න ඇති. හැබැයි මේ කාර්ක සභාවේ ඉන්න කට්ටියගේ නන් ටික කිව්වේ දැන් යෝජනාව හිටපු කට්ටිය. ඒක අපි අහගන්න ඕන කාර්ක සභාවේ ලේකම්ගෙන්. ඒක නිසා එතුමා අහපව් දෙයි, ඒ යෝජනාව එවල ඒකමතික සම්මත වෙන්නකොට හිටියේ කවුද කියලා හිතා. ඒ නිසා මම මේක සභාගත කරනවා. ගරු කථානායකතුමනි, අපි මේ මෙතුමා කියන කාරණාව ඇත්තක් තියෙනවා. මේ රාජසේවකගේ ප්‍රශ්නේ අපි ගිය සතියේ සිකුරාදා මැතිවරණ කොමිෂන් සභාව කැඳවලා අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරා. දැන් ඡන්දේ පැවැත්වෙන්නේ නැති නිසා අඩුම ගානේ ඡන්දේට දිනයක් නියම කරනකම් හරි රාජසේවකයා නැවත හිටපු තැනට යවන්න, ගිහිල්ලා ඒ අයට වැඩ කරන්න අවස්ථාවක් දෙන්න කියලා. ඒගොල්ලෝ එතකොට කියනවා 102 වගන්තියක්. එතකොට මේ අපේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. ඉතින් අපි කැමති ඒ රාජ්‍ය සේවකයා නැවතවරක් එතෙන්ට යවන්න විපක්ෂනායකතුමා. මේ ඔක්කොගේම එක පක්ෂයක විතරක් නෙමෙයිනේ, හැම පක්ෂයකම අපේක්ෂක ඉන්නවා. 80,000ක් ඉන්නවා. දැන් ගරු කථානායකතුමනි, පෙළක් අය ඇවිල්ලා ඉල්ලනවා මම අහපව් ඡන්දෙ ඉල්ලන්නේ මට ඉල්ලාස් වෙන්න දෙන්න කියලා. මේ පනත කොහොත් ඉල්ලාස් වෙන්න බෑ. මම කෝ ඒකට අපි සංශෝධනයක් ගේමු. Taman ඡන්දෙ ඉල්ලන්නේ නැත්තම් එයාව දැන් බැඳලා තියෙන්නේ. එයාට ගිහින් තමන්ගේ අතේ සල්ලි වලින් මිනිහෙකුට බත් පැකට් එකක්වත් දෙන්න බෑ. අල්ලසත් දුන්න වෙනවා. ඒක නිසා එයාට ඉල්ලාස් වෙන්න දෙමු කියලා. ඒකත් මේ පනතේ කොහෙවත් නෑ. මේ පනතේ තියෙන දෙයක්. එතකොට මේ ගරු අගමැතිතුමා මේ 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 වෙලේ අගමැතිතුමා කරු ප්‍රකාශ මම කියවන්න. විපක්ෂ හද චුට්ටක් අහගෙන ඉන්න. එතුමා කියන මෙම නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නීති සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්විය හැකිය බවත්, එහිදී නාම යෝජනා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරකින් සම්මත කර ගැනීමට සියලු පාර්ශවයක් එකගතාවේ අවශ්‍ය වෙන බවත් ගරු අගමැතිතුමා කියනවා. ඒ කියන්නේ මේ අපි කියන අධිකරණ නඩු කීපයක් තියෙනවා. එවනම් මේක මේ උපදේශ කාර්යසභාවෙන් කරන්න බෑ. විශේෂ විධිවිධාන පනතක් පාර්ලිමේන්තුවට ගේන්න ඕන ගරු කථානායකතුමනි. මේට ඉස්සර විශේෂ විධිවිධාන පනතක් ගහලා නගර සභා 8කුත් මහනගර සභා 30කුත් ප්‍රාදේශ සභා 156කත් නාම යෝජනා අවලංගු කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ විශේෂ විධිවිධාන පනතක් ගහලා මේව මේ නිකන් කරන්න බෑ. විශේෂ විධිවිධාන පනතක් ගේන්න ඕනේ. ඒ පනතක් ගෙනවහම ඕන එක්කෙනෙකුට අධිකරණය යන්න පුළුවන්. ඒක නිසා පනතකින් ඇර මේ නාම යෝජනා අවලංගු කරන්න කිසිසේත් බෑ. එතකොට ඔබතුමාට මේ වාර්තා දෙකම මම සභාගත කරනවා. ගරු කථානායකතුමා, මම ඉල්ලීමක් කරනවා කාර්ය සභාවේ ලේකම්තුමාට එවල හිටපු අයගේ නාම ලේඛනයකුත් මේකට දෙන්න කියලා.
හරි, බොහොම ස්තුතියි. දැන් ඉවරයිනේ ප්‍රශ්නේ.
ඔබතුමා අනපඩ දෙන්න. ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි,
හරි. දැන් ප්‍රශ්න
ගරු කථානායකතුමනි,
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න.
දැන් ඇමතිතුමා ඇවිල්ලා නැගිටලා සටහනක් කියවලා කියනවා අගමැතිතුමා කරපු සටහනලු. හැබැයි අනිත් මන්ත්‍රීවරුන්ගේ සටහන් ටික ලේකම්ගෙන් අහගන්නලු. මම කියනවා පැහැදිලිව සටහන් ඉදිරිපත් කරනවා නම් කරුණා කරලා ඔක්කොම කාර්ය සටහන් ඉදිරිපත් කරන්න. අගමැතිතුමා කිව්වද විතරක් නෙවෙයි, අනිත් එක ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙන්නේ ඇයි? මේගොල්ලෝ ඡන්දයක් තියන්නේ නැති හින්දා. මේ ඔක්කොටම විසඳුම ඒකනේ. ඇයි සඳ තියන්න නැත්තේ? ඇයි මැතිවරණ තියන්න නැත්තේ? ඒකට බය මේගොල්ලෝ මේ උපදේශක කාරක සභාවල එක එක ජල්තර වැඩ කරලා එක එක මගඩි ක්‍රියාත්මක කරලා අවුල් කරලා තියන්නකො මහත්තයෝ ඡන්දේ. ඔකෝ ඡන්දේ තියන්න නැත්තේ. තියන්න ඡන්දේ.
බොහොම ඉස්සුදී දැන්.
තියන්න. දැන් මහජන මතයට බය වෙලා ඉන්නේ. ඡන්දේට බයයි මේගොල්ලෝ.
හරි.
කියන්න.
මට කරුණාකරලා නිස්සද්ද වෙන්න. කරුණාකරලා නිස්සද්ද වෙන්න. කරුණාකරලා නිස්සද්ද වෙන්න. දැන් මේ
ඒ පැත්තෙම කාරණා ඉදිරිපත් කරා.
ඔව්.
උපදේශක කාරක සභාවේදී එතුමන්ලා ඒ යෝජනාවට විරුද්ධ නම් ඒ වෙලේ ප්‍රකාශ කරන්න ඕනේ මේකට අපි විරුද්ධයි මේක සටහන් කරගන්න කියලා. එහෙම සටහන් කරලා තියෙනවා නම් ඔබතුමන්ලට ගැලවීමට හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒක ඒ සාකච්ඡාවේදී ඔබතුමන්ලා සහභාගී වෙන විදිහට තමයි කියන්නේ. මෙතුමා මේ ලොකුවට කෑ ගහනවා බයිගුල්ල කියලා. එතුමා හිටපු ආණ්ඩුවේ අමිතිකක් දරපු ආණ්ඩුවේදී පළාත් සභා මැතිවරණය කල් දැම්ම එතුමන්ලා. එහෙම නම් එතුමා ඊට වඩා කනකට වුණා තියන්නේ නැණ බයගොල්ලෝ ඒගොල්ලෝ අපි නෙමෙයි
දැන් අපි මාතෘකා
නැත්නම් 10 අමාරයි වෙලා කරු කතා නැගිටුනේ අමතුරු දැන් යනවා වෙනත් රටතාවකට තියෙන නිසා
හරි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අපි මෙතනින් මේක නතර කරමු ඔව් මොකද්ද දිසානායක මන්ත්‍රීතුමාගේ
රීති ප්‍රශ්න ගරු කතා නැගිටුමනි
ඔව්
පහුගිය මාගව තියෙනවා 2023 ඔක්තෝබර් මාසේ 3 වෙනි අඟහරුවාදා පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ ඒ න්‍යායපත්‍රයේ දෙවනි කරුණ හැටියට නියමිත දිනයට කරුණ හැටියට අධිකරණ ඇමතුමා අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපක සංස්කරණ අමාත්‍යතුමා විසින් ත්‍රස්ත විරෝධී පනත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. හැබැයි ගරු කතානායකතුමනි ඒ පනත න්‍යායපත්‍රයට ඇතුල් කරලා තිබුණා. නමුත් පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමක් කරේ නැහැ. දැන් එතකොට ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සති දෙකක් ඇතුළත අධිකරණයට යාම සඳහා පුරවැසියන්ට අයිතිය තිබෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි සම්ප්‍රදායක් හැටියට තිබුණේ පාර්ලිමේන්තුවේ පළමුවර කියවුවාට පසුව අධිකරණයට යාම තමයි. නමුත් මේ පනත න්‍යායපත්‍රයට ඇතුල් වී තිබුණු බැවින් පාර්ශ්වයන් කීපයක් අධිකරණයට ගොස් තිබෙනවා. එයි ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි පැහැදිලි ඒ කොටස විතරක් කියන්නම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළු කළ තැන් පටන් ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් නැහැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පළමුවර කිවීම පිළිබඳ සඳහන් වෙලා නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙන්නේ පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කරපු දින සිට දින 14කට. එතකොට ගරු අධිකරණ ඇමතිතුමා එදාට ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා න්‍යායපත්‍රයට මෙම පනත ඇතුළ දෙවනි යෝජනාව හැටියට පනත ඇතුළත් කරලා තිබුණා. න්‍යායපත්‍රය ඇතුළත් කරලා තිබුණා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව
ගරු මන්ත්‍රීතුමා ඔය වගන්තියත් එක්ක ස්ථාවර නියෝග 51ක් කියවෙන්නේ.
ඔව් 51ක් මම ඔබතුමාට කියන්නම්. 51ක් මම දැන් ඇති වෙලා තියෙන තත්ත්වෙක මම ඔබතුමාට කියන්නේ. දැන් එතකොට මේක මත පදනම්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරත් මොකද ගරු කතානායකතුමනි ශේෂ්ඨාධිකරණයේ වග විභාගයට ලක් කරන්නේ ස්ථාවර නියෝග නෙවෙයි. ප්‍රධාන වශයෙන් ශේෂ්ඨාධිකරණයේ වග විභාගයට ලක් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත පරිදි සඳහන් වී තිබෙනවා මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවිතීකයි ස්ථාවර නියෝග. එඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි තින බලතල අනුව තමයි මේ පනතට විරුද්ධව අධිකරණයට යන්නේ. ඒතර පාර්ශ්ව පහක් දැන් අධිකරණයට ගොස් තිබෙනවා. මේ පිළිබඳ නඩු පහක් ගොනු කරලා තිබෙනවා. ඒ නඩු ගොනු කරලා තිබෙන අයගේ තර්කය තමයි මොකද ඔවුන් පාර්ලිමේන්තු නියෝජනය කරන්න ඉදිරිපත් කරාද නැද්ද කියන්න දන්නේ නැහැ. නමුත් ඔවුන් ගාව ප්‍රසිද්ධියට පත් කරලා පාර්ලිමේන්තු න්‍යායපත්‍රය තිබෙනවා. පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ දෙවනි වගන්තිය හැටියට මේක ඉදිරිපත් කරලා තිබෙනවා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ ඇතුළත් කළ දින සිට සති දෙකක්. ඒ කියන්නේ 3 නම් මේ 17.
ඉක්මන් කරන්න මන්තුමා.
දැන් ගරු කතානායකතුමනි අද ශේෂ්ඨාධිකරණ නඩුවක් විභාග වෙනවා. ශේෂ්ඨාධිකරණය මේ පිළිබඳ අද තීන්දුවක් දීමට නියමිතව තිබෙනවා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කළ පරිදි න්‍යායපත්‍රයට ඇතුළත් කර දිනේ සිටද එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ දෙවනි වර කියවීම සඳහා ඉදිරිපත් කළ දිනේ සිටද කියන එක පිළිබඳව දැන් අද තීන්දුවක් දීමට නියමිත තිබෙනවා. හැබැයි ගරු කතානායකතුමනි දැන් අපි පාර්ලිමේන්තුවේ මොකද්ද මේ පිළිබඳ ස්ථාවරය හරියට කියන්න ඕන. ගරු අධිකරණ ඇමතුමා ගරු කතානායකතුමනි ස්ථාවර නැත්නම් මොකද වෙන්නේ?
ඔබතුමාලා න්‍යායපත්‍රයට අතුලත් කරනවා පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ පුරවැසියන්ට සති දෙක කාලය ඉක්මවා යනවා ඊට පස්සේ නඩු පවරන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙනවා ඒ නිසා අද ශේෂ්ඨාධිකරණ මේ පිළිබඳ විභාගයට ලක් කරමින් තිබෙනවා මේක ඉතාමත් බරපතල තත්ත්වයක්
මේ තත්ත්වය පැහැදිලි කරලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා
ඔබතුමා පැහැදිලි කරාට වැඩක් නැහැ ගරු කතා නැහැ දැන් නීතිපතිතුමා ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ නැවත ඉදිරිපත් කිරීමක් පිළිබඳව මේ නැවත ඉදිරිපත් කිරීමක් පිළිබඳව එහෙනම් දැන් මේකට දෙන එකම උත්තරය තමයි මේ න්‍යාය පත්‍රයෙන් මේ යෝජනාව ඉල්ලාස් කරගන්න බවට අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශනපත් කරන්න ඕන විත්ඩ්‍රෝ කරා කියලා මේක ඉල්ලාස් කරගත්ත කියලා ඒ එහෙම නැතුව මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙන්නේ මොකද්ද න්‍යාය පත්‍රයට ඇතුළත් කළ දිනේ සිට දින 14ක් ඇතුළත මෙහෙමයි තියෙන්නේ ඒ නිසා දැන් තියෙන්නේ මේකෙන් මොකද ඔබතුමා ඉදිරිපත් කළත් නැහැ පාර්ලිමේන්තුවට මම දන්නේ ඔබතුමා මේක ව්‍යාජයක් කරන්න ඔබතුමා උත්සාහ කරෙත් නැහැ කියලා මම පිළිගන්නවා ඒ නිසා දැන් මෙතන සිදුවී තිබෙන දේ නිසා මා හිතන දැන් මෙතන කළ යුතු වන්නේ ඔබතුමා විසින් තුන්වෙනිදා න්‍යාය පත්‍රය ඇතුළත් කරන ලද යෝජනා ඉල්ලාස් කිරීමේ විතරයි මේක බේරාගත හැකි වෙන්නේ කියලා මම විශ්වාස
කරනවා ඔව් අධිකරණ ඇමතුමා
ගරු කතානායකතුමනි මේ පිළිබඳ ප්‍රශ්නය පිට සති දෙකකට පෙර ගරු මහාචාර්ය ජීල් පීරිස් මහත්තුමා මේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළා ඊයේ දිනේදී ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමාත් මේ පිළිබඳව ප්‍රශ්නේ මතු කරා සාකච්ඡා කළා ගරු ආණ්ඩු කුමාර දිසානායක මන්ත්‍රීතුමා කියන විදිහට එතුමා කියන කරුණ හරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ තැන් පටන් දින 14ක් ඇතුළත කියන වදන තිබෙනවා එතකොට අපි මේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තිබුණා 52ක් එකක් ඔන්ලයින් බිල් එක අනිත් එක මේ ත්‍රස්ත විරෝධී පනත නමුත් ඒ දෙකම ගරු කතානායකතුමනි මම එක දිනේදී ඉදිරිපත් මගේ පනත මම ඉදිරිපත් කරේ නැහැ නමුත් ඔන්ලයින් එක ඉදිරිපත් කරා ඒ ඉදිරිපත් කිරීම අපි දන්නවා ගරු කතානායකතුමනි මේ 52ම ඉතාමාත්ම දැඩි ලෙස අභියෝගයට ලක් වෙන 52ක් බලන්න මේ වගේ 52ක් එක සැරේ ඉදිරිපත් කරොත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ 50 මේ අභියෝගයට ලක් කරන ප්‍රශ්න ලැබිලා දින සති 3ක් ඇතුළත තීන්දුවක් දෙන්න ඕන. එහෙම වුණොත් මේවා දීර්ඝ වශයෙන් විභාග වෙන නඩු නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය සභා දෙකක්ම මේකට යොමු කරන්න ඕන. එතකොට මහජනතාවගේ නඩු සියලු දේ මේ සති දෙක තුනක කාලය ඇතුළත කල් යනවා. ඒක වළක්වන්න නිරන්තරයෙන්ම අපි ප්‍රායෝගිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ තත්ත්වය සලකලා බලලා ඒ වගේ අභියෝගයට ලක්වන 52ක් එක සැරේ දාන්නේ නැත්නම් මොකද සාමාන්‍ය ජනතාවත් යුක්තිය ඉල්ලන අධිකරණයට එන ශ්‍රේෂ්ඨාධිකරණ සාමාන්‍ය ජනතාවගෙත් නඩු විසඳෙන්න ඕන. ඒක නිසා තමයි මේක මම ප්‍රමාද කරේ. දෙවෙනි කාරණය තමයි දැන් අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ දීර්ඝ කාලීනව පිළිගත් ක්‍රමය තමයි පාර්ලිමේන්තුවේ පළවෙනි වර කියවීමේ කාලයේ සිට අභියෝගයට ලක් කිරීමේ ක්‍රමය. ඒක දවස් 7කට අඩු කරලා තිබුණා 20 වෙනි සංශෝධනයේ. අපි ඒක දවස් 14 දක්වා දිගු කරා. දැන් ඒ සම්බන්ධව ගරු කතානායකතුමා සඳහන් කර පරිදි ස්ථාවර නියෝග 51 දෙකේ සඳහන් වෙනවා එවැනි සෑම පනත් කෙටුම් පතක්ම පළවෙනි වර කියවීම නිම වූවහම ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කෙටුම් පතක් එසේ ඉදිරිපත් කරනු ලැබුව විට මහලේකම්වරයා විසින් පනත් කෙටුම් පතේ නාමය කියවනු ලැබිය යුතු අතර එවිට පනත් කෙටුම් පත පළවෙනි වර කියවන ලදුව එය මුද්‍රණය කරනු ලැබිය යුතු බවට නියෝග කරන සේ සලකා ඒ ඉදිරිපත් කරන දිනයේ සිට දින 14ක් ඇතුළත නොවන එහි දෙවැනි කියවීමේදී නියම කිරීම කරනු ලැබිය යුත්තේය. ඔව් ඒ ස්ථාවර නියෝග. ඉතින් ඒ අනුව මේ පිළිබඳව ඔබතුමා කියපු පෙස්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා තිබෙනවා. ඒ පිළිබඳව ගරු කතානායකතුමාගේ අදහස ශ්‍රේෂ්ඨාධිකරණ ඉල්ලලා තිබෙනවා. එතුමේ සම්බන්ධව ගරු කතානායකතුමාගේ මතය අහලා තියෙනවා. ඒ අනුව පැහැදිලි ලෙස මම විශ්වාස කරන ඔබතුමාගේ මතය දීලා ඇති ගරු කතානායකතුමාට පාර්ලිමේන්තුවේ දින 14 ගණන් කිරීම ආරම්භ වෙන්නේ පළවෙනි වර කියවුවට පස්සේ. න්‍යාය පත්‍රය කියන එක ගරු කතානායකතුමනි ඕනතරම් දේවල් ඇතුළත් කරලා න්‍යාය පත්‍රයක් හදනවා කල් ඇතුව. හැබැයි ඒක නිශ්චිත න්‍යාය පත්‍රයට ඇතුළත් වූ වාසේ සලකන්නේ එය ඉදිරිපත් කළ දිනයේදී. ඒක නිසා මම විශ්වාස කරනවා ඒ මතය තමයි ගරු නීතිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඔබතුමාලට මේ පනත පළවෙනි වර කියවුවට පස්සේ දින 14ක් ඇතුළත අභියෝගයට ලක් කිරීමේ කිසිම බාධාවක් නැහැ. මේ පිළිබඳව මං කලිනුත් කිව්වා මේ ස්ථාවර නියෝග හරි ව්‍යවස්ථාවේ හරි යම් වෙනසක් කරන්න ඕන නම් ඒක කරත් ඒක කරන්න උනත් අපි සූදානම්.
හරි. බොහොම ඉතින් දැන් ওই ප්‍රශ්නේ ඇති නේද මේ ඔව් දිසනායක මන්තුමා.
දැන් හරි. දැන් සම්ප්‍රදායක් හැටියට තිබුණේ පාර්ලිමේන්තුවට පළවෙනි වර කියුවට පසුව සති දෙකක් ඇතුළත අධිකරණයට යම තමයි සම්ප්‍රදාය. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර දිනේ සිට සති දෙකක් ඇතුළත. ඒතර දැන් පැන නගිනවා මොකද ශ්‍රේෂ්ඨාධිකරණ වග විභාගයට ලක් කරනු ලබන්නේ මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක කොහොමද ගැටෙන්නේ කියලා. ඒ නිසා තමයි ඔබතුමා කියපු පරිදිම කථානායකතුමාගේ මතය විමසලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විසින්. ගරු ලේකම්වරිය ලේකම්තුමිය විසින් යොමු කරලා තිබෙනවා ලිපියක් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ නීතිපතිවරයාට නේද? ඒ ලිපියේ තිබෙන්නේ මේක නැවත ඉදිකිරීමට බලාපොරොත්තු වෙන බව. එහෙම නැත්නම් මේක ඉල්ලා අස්කර ගැනීමක් නෙවෙයි. මම කියන්නේ දැන් ගරු කතා නෙවෙයි මේක න්‍යාය පත්‍රයට ඇතුල්ලා තියෙන නිසා දැන් කළ යුතු වන්නේ මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක තිබෙනවා. ස්ථාවර නියෝග වලට වඩා උඩින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන බව අපි කවුරුත් දන්නවා. එතකොට අපි ස්ථාවර නියෝග සකස් කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙන ස්ථාවර නියෝග සකස් කළ තැනක වෙනම
මන්ත්‍රීතුමා නැවත ඉදිරිපත් කිරීම පිළිබඳව ලේකම්තුමිය ලිමියක් ලැබෙලා නැහැ.
ඒක ඉල්ලා අස්කර ගැනීම විද්‍රෝහ කියන එක සඳහන් වෙලා නැහැ ගරු කතා නෙවෙයි.
පිටපත පමණයි.
ගරු කතා නෙවෙයි.
ඔව්.
ගරු
ඊල්පීරිස් මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මේ නීති තත්ත්වයේ ඉතාමත් පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ තැන් පටන් ඉතාමත් පැහැදිලිව අපේ උත්තරීතර නීතිය වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒතොර ගරු කතානායකතුමාගේ තීරණයක් හෝ ගරු අධිකරණ ඇමතුමා පෙන්වා දුන් ස්ථාවර නියෝග වලින් මේක අභිභවා සිටින්න බෑනේ. මේක තමයි උත්තරීතර නීතිය. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ පිළිබඳව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අද තීරණයක් වීමට බලාපොරොත්තු වන්නේ. ඉතින් හැබැයි මේ ප්‍රශ්නේ ඇයි විසඳන්න බැරි විද්‍රෝහ කියන එක කෙලින්ම පාවිච්චි කරලා දැන් මේ ප්‍රතිටස්ස පනත අපි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පිළිබඳ තියෙන සැකය දුරු කරන්න පුළුවන් ගරු අධිකරණ ඇමතුමා හෝ රජයේ වෙනුවෙන් අගමැතිතුමා හෝ කවුරු හරි සුදුසු පුද්ගලයෙක් කියනවා නම් මේක අපි ඉල්ලා අස්කර ගන්නවා. මේක මෙතනින් ඉවරයි. එතකොට එහෙම පැහැදිලි ප්‍රකාශයක් වුණොත්
නැවත අවශ්‍ය නම් දාන්න පුළුවන් න්‍යායපත්‍රයට.
නෑ, ඒක ඕනේ වෙලා කරන්න. ඒක ඕනේ වෙලා කරන්න එක. එතකොට මේ තර්ක විතර්ක අදාළ වන්නේ නෑ. පැහැදිලි ප්‍රකාශයක් කරනවා නම් රජය මේක අපි ඉල්ලා අස්කර ගන්නවා. මේක පස්සේ කරන එක වෙනම දෙයක්. හැබැයි දැනට මේක අපි ඉල්ලා අස්කර ගන්නවා කියලා ඔබතුමා එහෙම ප්‍රකාශයක් කරනවා නම් මේ ප්‍රශ්නේ
සම්පූර්ණයෙන්ම ගරු කතානායකතුමනි, මෙම පනත එම දිනේදී න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා ඒක මුද්‍රණය කරලා තිබුණා. ඒ මුද්‍රණය කරලා ඉවරුණාට පස්සේ එදින පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කරන න්‍යාය පත්‍රය එනකොට මේක සභානායක කාර්යාලයෙන් ඉවත් කරලා තිබුණේ. එතකොට එදා සත්‍ය න්‍යාය පත්‍රයේ මේක නැහැ. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, මුලදී ඉදිරිපත් කරපු න්‍යාය පත්‍රයේ මේක මුද්‍රණය වෙලා තිබුණා. ඒ අතරතුර සභානායක කාර්යාලයෙන් පාර්ලිමේන්තු මහලේකම්තුමියට දැනුම් දුන්නා මේ දිනයේ න්‍යාය පත්‍රයේ මේක ඉවත් කරනවා කියලා. ඒ අලුත් න්‍යාය පත්‍රයේ සංශෝධිත න්‍යාය පත්‍රයේ මේක නැහැ. අනිත් එක ගරු කතානායකතුමනි, මෙහෙම ඕනතරම් පනත් මේ පාර්ලිමේන්තුවේ මේ අද පළවෙනි වතාවට නෙවෙයි ඕනතරම් පනත් ඉදිරිපත් කරනවා. ඒ දිනට ඉදිරිපත් කරන්නේ නැහැ, ඊට පස්සේ දිනක ඉදිරිපත් කරනවා. ඒ කිසි ඔකිස් ප්‍රශ්නයක් නෑ. අභියෝගයට ලක් කරන අවස්ථාවේ ඔබතුමාලා අභියෝගයට ලක් කරන්න අපි කිසිසේත් ඒවා වළක්වන්නේ නෑ. අභියෝගයට ලක් වෙන තරමට අපිත් කැමති. එතකොට නීතියක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණ අපිට බලයක් නෑ. මටවත් මේ පාර්ලිමේන්තුවටවත් බලයක් නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න. ඒ කාර්ය අනිවාර්යෙන් අධිකරණය විසින්ම කළ යුතුයි. එතකොට මේක අපි ඉදිරිපත් කරපු දිනේදී ඉඳලා දින 14ක් ඇතුළත පළවෙනි වර කියුවට පස්සේ කිසිම බාධාවක් නැහැ ඕන පුරවැසියෙකුට ඒ පිළිබඳව අභියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට පුළුවන්. එහෙම කිසි බාධාවක් නැහැ. දැන් ඔබතුමාලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ තියෙන වචනවල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට නීතිපතිවරයක් මේ ඔබතුමාගේ මතය අහලා තියෙනවා අධිකරණයට ඉදිරිපත් කරයි. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය බැඳිලා නැහැ. නීතිපතිවරයාගේ මතයට අනුව කටයුතු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය බැඳිලා නැහැ. ඕන වෙලාවක ඒක ප්‍රතික්ෂේප කරන්න බලය තියෙනවා. එතකොට
අපි විශ්වාසයක් තියෙනවා දැන් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැනහලා තියෙනවා ස්ථාවර නියෝග ඉදිරිපත් කරලා තියෙනවා මේ පිළිබඳව අවස්ථාව කාටවත් අහිමි නොවන විදිහට පළවෙනි වර කියවීම මත කියන අර්ථ නිරූපණයයි කියලා. එතකොට එහෙම අර්ථ නිරූපණය අනිත් විදිහට ආවොත් කරු කතානායකතුමනි අපිට තියෙන එකම විකල්පයයි එහෙමනම් මේ ආණ්ඩුක්‍රම ගත්තා මේ 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 ෆේලිය සංශෝධනය කරන්න ඕනේ. ඒ සංශෝධනය කරලා හරි ඔබතුමාලට අධිකරණයට ගිහිල්ලා මේක අභියෝගයට ලක් කරන්න තියෙන අවස්ථාව ස්ථිර වශයෙන්ම දෙනවා.
හරි බොහොම ස්තුතියි. මෙතනින් අවසන් කරමු මන්තිතුමා. මෙතනින් අවසන් කරමු. මේ ඔබ අජිත් මන්න පෙරමන්තුම දැන් ඔබතුමා දවසම ගන්නවා මේකට.
9:35 යට කණේ කතා කරනවා මේ ප්‍රශ්න.
කාලය ඉවර. කාලය අවසන්යි.
9:35.
කාලය අවසන්යි කරු මන්තිතුමා.
10. ඔව්. ප්‍රශ්න ඉවරයිද? ප්‍රශ්න කරන්න.
ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔතන මෙතනින් ඔක නතර කළා ඔබතුමා වෙන ගැටලුවක් තියෙනවා වෙනම විසඳ ගන්න. දැන් 10:35 වෙලා. ප්‍රශ්න ඉවරයි. ඔබතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න ගරු ඇමතුමා. භාජන ආරක්ෂක ඇමතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉක්මනට. ඉක්මනට උත්තර දෙන්න. දීලා ඔබතුමා තා ප්‍රශ්න.
නෑ වෙලාව පරක්කුයි නේද කතා නායකතුමනි?
ඔබ නෑ ඔබතුමා දැන් අද ප්‍රශ්නෙට උත්තර දෙන්න.
උත්තර දෙන්න බැහැ කතා නායකතුමා.
උත්තර දීලා අවසන් කරමු. උත්තර දීලා අවසන් කරමු.
උත්තර දෙන්නේ සභාගත
කරනවා. ආදි මං සභාගත කරනවා අර කතා නායකතුමනි.
එලා දයාවාට වෙලා ඉවර කෙරුවා.
අපි පාසුව සඳහා නුනිල වශයෙන් අපි වෙලාවල් වෙන් කරලා තියෙනවා. නමුත් ඒව ස්ථාවර නියෝග වල නෑ. ඔබතුමාට 10 මාරට නවත්තන්න බෑ. ඇමතිවරයා ඇවිල්ලා ඉන්නකොට උත්තර දෙන්න ඕන. He must reply. Honorable Speaker. For convenience, we have divided time. That's a unofficial arrangement.
Kale nasti kare mama nemeyi.
He just come here to reply.
Kale nasti kare mama nemeyi. Obathumalla.
Obathumale ka.
Oh, vipaksha nayakathuma dan aayimath nagittala mokada kiyanne?
Garu kathanayakathuma. Annukumara disanayaka mathithuma. තවත් කරුණක් ඉදිරිපත් කරන්නට නැගී සිටියා. ඔබතුමා එක ප්‍රතික්ෂේප කරලා ඔබතුමා ප්‍රකාශ කරා වාචික ප්‍රශ්න ආරම්භ කරන්න කියලා. ඒතර ඔබතුමා වාචික ප්‍රශ්න ආරම්භ කරන්නයි කිව්වහම සම්ප්‍රදානුකූලව අජිත් මන්නපෙරම මැතිතුමා මම අහනවායි කියලා කිව්වා. එතකොට මේ ප්‍රශ්නේ අහනවායි කිව්වහම ඒ අදාළ ඇමතිවරයා බැඳී සිටිනවා ඒකට උත්තර දෙන්න. ඔබතුමා නියෝගයක්වත් දුන්නේ නැහැ උත්තරේ සභාගත කරන්න. එතකොට සුපුරුදු පරිදි ගරු ඇමතිවරයා බැඳී සිටිනවා උත්තර ලබා දෙන්න. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
හරි.
නෑ නෑ ඔබතුමාට තිබුණා අන්ද්‍ර කුමාර දිසානායක මැතිතුමාට ප්‍රතික්ෂේප කරන වෙලාවේ ඔබතුමාට තිබුණා කියන්න දැන් වෙලාව 10 මාරයි. අපි නොනිල වශයෙන් එකඟ වෙලා තියෙනවා. නමුත් ඔබතුමා පටන් ගත්ත ප්‍රශ්න වාරය ඒ නිසා එතුමට ප්‍රශ්න අහන්න අයිතියක් තියෙනවා. කරුණා කරලා ඇමතිවරයාට ඒකට පිළිතුර සපයන්න අවස්ථාව ලබා දෙන්න. සභාගත කිරීම නෙවෙයි.
දැන් ප්‍රශ්නය දැන් ඕකෙන් අපි තවත් කාලේ නාස්ති කරනවා නේ සභානායකතුමා. ඔව්. දැන් කතා ගරු ඇමතිතුමාලා කතා කරන්න අවශ්‍ය නැහැ. අර ඇමතිතුමාට කියන්නේ උත්තරේ දීලා ඉවර කරන්න කියලා. එතකොට ඊළඟට යන් අපි
ඊළඟට.
ගරු ඇමතිතුමා මහජන ආරක්ෂක ඇමතිතුමා උත්තරේ දීලා ඉවර කරන්න.
නීතිමය ප්‍රශ්නය. ගරු කතා කරන්න.
කරුණා කරලා ගරු ඇමතිතුමාලා දෙන්නට මේ ප්‍රශ්නේ අදාළ නැහැ. කරුණාකරලා ඔබතුමාලා දෙන්න ඉඳගන්න.
නැගිටලා
ඉඳගන්න. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න නැතුව. හරි.
ප්‍රසන්න මොකද කියන්නේ?
ගරු ඇමතිතුමා උත්තරේ දීලා ඉවර කරන්න.
අංගෝ අයියේ යන්න.
උත්තරේ දීලා ඉවර කරන්න.
ඔයා යන්න.
ඔයා යන්න
ගරු ඇමතුමා උත්තරේ දීලා ඉවර කරන්න හරි හරි මහජන ආරක්ෂක ඇමතුමා කරුණා කරලා උත්තරේ දීලා ඉවර කරන්න හරි විසි හත දෙක යටතේ ප්‍රශ්නේ විසි හත දෙක යටතේ ප්‍රශ්නේ අනුර කුමාර දිසානායක මැතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා විසි හත දෙක යටතේ ප්‍රශ්නේ විසි හත දෙක
අයිය දැන් මගේ කතාවයි අයිය මගේ කතාවයි
ඇමතුමා උත්තර දීම ප්‍රතික්ෂේප කරා හරි හරි කරුණාකරලා මාන්නපිර මන්ත්‍රීතුමා ඉතාම අශෝභනයි ඔය කටයුත්ත මානපර මන්ත්‍රීතුමා ඉතා අශෝභනයි කටයුත්ත තමුන්නාසල යන්න මෙතනින් කරුණාකරලා යන්න මෙතනින් කරුණාකරලා යන්න මෙතනින් ඔබතුමා වගේ කෙනෙක් නොකළ යුතු වැඩක් ඔය කළේ ඉතාම කැතයි එකක්වත් කරන්න හම්බෙන්නේ ඔබතුමාලා නොකළ යුතු දෙයක් ඔය කළේ කරුණාකරලා ඔතනින් ඉවත් වෙලා යන්න සභාවේ වැඩ කටයුතු විනාඩි 10කට මම නතර කරනවා